අයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කෙතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
අයුබෝවන් දුවේ පුතේ, බණ්ඩාරවිල ධර්මාශෝක මහාවිද්‍යාලයේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය උගන්වන මම කාංචනා මාපා ගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, මම අද මේ සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ 3 විෂය කාණ්ඩය යටතේ ඇති සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය හදාරන ඔබට ඔබේ පෙළ පොතේ 9 වන පාඩම වන සෞඛ්‍යමත් ජීවිතය සඳහා යෝග්‍යතාවය පවත්වා ගන්නේ කෙසේද යන්න ඉගැන්වීමටයි. ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය යෝග්‍යතාවය මොනවදයි කියලා බලමුකෝ නේද? ඕගොල්ලන්ට මතක ඇති 6, 7, 8, 9 ශ්‍රේණිවලදී අපි මේ යෝග්‍යතාවය ඉගෙනගෙන තියෙනවා නේද? යෝග්‍යතාවය කියන්නේ මොකද්ද? යෝග්‍යතා සාධක මොනවද? මේ වගේ දේවල් අපි 6, 7, 8, 9 ශ්‍රේණිවලදී සාමාන්‍යයෙන් හදාරලා තියෙනවා නේද? ඉතින් දුවේ පුතේ, අපි මුලින්ම බලමු අපේ මේ යෝග්‍යතාවයට ශාරීරික යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය, සමාජීය යෝග්‍යතාවය කොච්චර දුරට අවශ්‍ය වෙනවද කියලා අපේ ජීවිතය සඳහා නේද? එතකොට දුවේ පුතේ, මේ යෝග්‍යතා සාධක නැත්තම් මේ යෝග්‍යතා සංවර්ධනය කර ගැනීම තුලින් අපිට පුළුවන් අපේ ජීවිතයේ සෞඛ්‍යමත් ජීවිතයක් බවට පත් කරගන්න නේද? ඒ අනුව අපි දැන් බලමු මේ යෝග්‍යතා කොච්චර දුරට අපි සංවර්ධනය කරගන්න ඕනද කියලා. ඉතින් දුවේ පුතේ, මේ ශාරීරික යෝග්‍යතාවයේ තිබුණොත් එීම හොඳින් අපිට වැළඳෙන ලෙඩ රෝග තියෙනවනේ නේද? අපිට හැමදාම එක එක ලෙඩ රෝග වැළඳිනවනේ, බෝන රෝග නේද? බෝනවන රෝග. මේ හැම දෙයකින්ම අපිට වැළකීලා ඉන්න නම් අපි හොඳ යෝග්‍යතාවයක් ශාරීරිය තුල ගොඩනගා ගන්න ඕනේ නේද? ඉතින් මේ ශාරීරික යෝග්‍යතාවේ හොඳින් ගොඩනගා ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ලෙඩ රෝග වලින් තොර වෙලා නේද? ඒ වගේම ලෙඩ රෝග නැත්තම් අපිට හොඳ මානසික යෝග්‍යතාවයකුත් තියෙනවනේ නේද? ලෙඩක් තියෙනවා නම් අපිට හිතෙනවා අනේ මට ලෙඩයි මානසික සුවයක් නැහැ නේද? වෙලාවට බෙහෙත් බොන්න ඕනනේ. බෙහෙත් ගන්න ඕන නේද? රිපෝට් ගන්න ඕන. ඉතින් මේවා නැති වෙනවා අපේ හොඳ යෝග්‍යතාවයක් ශාරීරිය තුල ගොඩනගා ගත්තොත් නේද? ඉතින් මේ මානසික යෝග්‍යතාවයේ ගොඩනගා ගැනීම තුල අපිට ශාරීරික යෝග්‍යතාවය සමගම හොඳ යෝග්‍යතා ගුණාංග ටිකක් ශාරීරිය තුල ඇති කරගන්න පුළුවන් නේද? ඒ වගේම අපි මේ යෝග්‍යතා ගුණාංග දෙකක් සමගම අපිට ඕන ගුණනගා ගන්න අපි ජීවත් වෙන සමාජයේ තියෙන සමාජීය යෝග්‍යතාවය නේද? අපි සමාජයත් සමග ගනුදෙනු කරන්නේ කොහොමද? අපි මේ මිනිසුත් එක්ක කතා කරන්නේ කොහොමද? මිනිසුත් එක්ක උදව් කරගෙන වැඩ කරගන්නේ කොහොමද නේද? අපිට ඒ ගුණාංග වර්ධනය කරගන්න ඕන නේද? මේ යෝග්‍යතා ගුණාංගය. එතකොට දුවේ පුතේ, ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා පාසල කියන සමාජයේ ඕගොල්ලන්ට හම් වෙනෝ යාළුවෝ නේද? හොඳ යාළුවෝත් හම් වෙනව, නරක යාළුවෝත් හම් වෙනව නේද? ඒ වගේම අපිට ගුරුවරු ලැබෙනව නේද? උගන්නන ගුරුවරු ලැබෙනවා. ඊළඟට අපි පාරට ආවම අපේ නිවසවට ඉන්න පරිසරයත් එක්ක ඉන්නකොට අසල්වාසීන් මේ හැමෝත් එක්කම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි මේ හැම දෙයක්ම निराවුල්ව බෙදා වෙන් කරගන්න ඕන යහපත් සමාජ සම්බන්ධතා විදිහට තමයි අපි මේ බෙදා වෙන් කරගෙන කරන්න ඕනේ නේද? අයහපත් දෙයක් අපිට සමාජයෙන් ලැබෙනවා නම් අපි දේවල් අතාරින්න ඕනේ නේද? එහෙම කරලා අපිට පුළුවන් යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන ජීවිතේන අභියෝග තියෙනවනේ නේද? අපිට මේ දවස්වලත් ගොඩක් ලොකු අභියෝග තියෙනවනේ. මේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීලා ඵලදායීව සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන් මේ අභියෝග ජයගන්න මේ විදියට කටයුතු කරොත් නේද? හොඳ මානසික යෝග්‍යතාවය, සමාජීය, ඊළඟට ඕගොල්ලන්ගේ හොඳ යහපත් ගුණාංග මේ වර්ධනය කර ගැනීම තුලින් අපිට පුළුවන් අපේ යෝග්‍යතා ගුණාංග වර්ධනය කරගන්න. ඉතින් දුවේ පුතේ, 10 ශ්‍රේණිය ඔයාලට තියෙන්නේ, මම මේ මතක් කරේ පෙරපාඩම් වල කොටසක් නේ. 10 ශ්‍රේණිය ඔයාලට තියෙන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට වැදගත් වෙන සෞඛ්‍යාසිත යෝග්‍යතා සාධක තමයි ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ යෝග්‍යතා සාධක කිව්වම මේ ශාරීරික යෝග්‍යතාවේ කොටස් දෙකකට බෙදෙනවනේ. ඒ කොටස් දෙක තමයි දක්ෂතාවය ආශ්‍රිත යෝග්‍යතාවයයි සෞඛ්‍යාසිත යෝග්‍යතාවයයි. ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ මේ සෞඛ්‍යාසිත යෝග්‍යතා සාධක ටික නේද? ඕගොල්ලෝ දන්නවා සෞඛ්‍යාසිත යෝග්‍යතාවය කිව්වම අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ගන්න ඕනි නේද? සෞඛ්‍යාශ්‍රිත යෝග්‍යතාවය කිව්වම නම්ින් අපිට පොඩ්ඩක් පැහැදිලි මදි වෙනවනේ නේද? ඒ නිසා අපි ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා දරුවනේ. සෞඛ්‍යාශ්‍රිත යෝග්‍යතා සාධක කිව්වම අපේ එදිනෙදා සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගැනීමට ඍජු වන දායක වන සාධක තමයි අපි හඳුන්වන්නේ සෞඛ්‍ය ආසිත යෝග්‍යතා සාධක කියලා. ඒ කියන්නේ එදිනෙදා අපිට අපේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්න ගොඩාක් ඍජුවම කෙලින්ම දායක වන සාධක ගැන තමයි එතකොට අපි කතා කරන්නේ මේ සෞඛ්‍ය ආසිත යෝග්‍යතාවය කියන කොටසේ. ඉතින් දුවේ පුතේ මේ සෞඛ්‍ය ආසිත යෝග්‍යතාවය කියන කොටස අපි තවත් කොටස් පහකට යෝග්‍යතා සාධක විදිහට බෙදාවෙන් කරලා තමයි ඉගෙන ගන්නෙ. එතකොට අපි මේ බෙදාවෙන් කරන කොටස් පහ අපි මෙන්න මේ විදිහට හඳුනා ගන්න උත්සාහ කරමු නේද? ඒකේ පළවෙනි එක තමයි හෘදයාසිත දැරීමේ හැකියාව. දෙවෙනි එක තමයි පේශිමේ දැරීමේ හැකියාව. තුන්වෙනි එක තමයි පේශිමේ ශක්තිය. හතරවෙනි එක තමයි නම්‍යතාවය. පස්වෙනි එක තමයි ශාරීරික සංවිතිය. ඉතින් දුවේ පුතේ මේ ආකාරයට සෞඛ්‍යාසිත යෝග්‍යතා සාධක අපි කොටස් පහකට බෙදලා වෙන් කරලා තියෙනවා නේද? දැන් ඕගොල්ලන්ට ඒක හොඳට මතකත් ඇතිනේ නේද? මම දැන් ඕගොල්ලන්ට ඒක කියවන්නේ නේද? අපි දැන් බලමු මේව දේවල් මේ යෝග්‍යතා සාධක ටික එකිනෙකට හඳුනා ගන්න බලමු නේද? එතකොට අපිට පළමුවෙනියටම හඳුනා ගන්න තියෙන්නේ මොකද්ද? අපිට පළමුවට උන හඳුනා ගන්න තියෙන්නේ හෘදයාසිත දැරීමේ හැකියාව නේද? ඔන්න හෘදයයි පෙනහළු යාසිත දැරීමේ හැකියාවක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපිට ඒක මෙන්න මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන් දරුවනේ. ශාරීරිකව අපි කරන ව්‍යායාම තියෙනවානේ මේ ශාරීරික ව්‍යායාම. ඔයගොල්ලෝ උදේ කරන ව්‍යායාම එහෙම නේද? අපි පාසලේදී උදෑසන ව්‍යායාම කරනවා නේද? මෙන්න මේ වගේ ව්‍යායාම. එහෙම නැත්නම් ක්‍රියාකාරකම් වලදී හෘදය ඊළඟට ශ්වසන පද්ධතියට හොඳින් ක්‍රියාත්මක වෙන්න ඔක්සිජන් සැපීමක් ලබා දෙනවා නේද? මේ ශරීරය තුළ ව්‍යායාම වලදී සහ ක්‍රියාකාරකම් වලදී හෘදය හා ශ්වසන පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී ශරීරයේ මාංශපේශී වෙත වැඩි ඔක්සිජන් සැපීමක් ලබා දෙන්න තියෙන හැකියාව තමයි අපි කියන්නේ හෘදයාසිත දැරීමේ හැකියාව කියලා. ඔන්න හොඳ දරා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් ශාරීරික ක්‍රියාකාරකම් මෙයාට කරන්න වෙහෙසකින් තොරව කරන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ මෙයාට හොඳ ශාරීරික ක්‍රියාකාරකම් කරන්න නම් මාංශපේශී වෙත වැඩි ඔක්සිජන් සැපීමක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි දුවේ පුතේ මේ හෘදය හා පෙනහළු ආසිත දැරීමේ හැකියාව කියලා හඳුන්වන්නේ අපිට ඔක්සිජන් ශරීරය තුළ ගෙන යන්න අවශ්‍ය වෙන කොටස් දෙකක් අපිට තියෙන නිසා නේද? එතකොට මේ හෘදයයි පෙනහළු ආසිතව තමයි මේ දැරීමේ හැකියාව සිදුවන්නේ නේද? ඒ අනුව බලනකොට දුවේ පුතේ අපේ ශරීරයට ලබා ගන්න ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය උපයෝගී කරගෙන සිදු කරන ස්වායිසසනයක් තමයි මේ කියන්නේ නේද? එතකොට ඕගොල්ලන්ට සමහර වෙලාවට පේපර් එක දෙන්න පුළුවන් දුවේ පුතේ හෘදයාසිත දැරීමේ හැකියාව කියන නම නැතුව අපිට දෙන්න පුළුවන් සොයයි දැරීමේ හැකියාව කියලා. එතකොට ඕගොල්ලන්ට මතක් වෙන්න ඕන ඔන්න හෘදයයි පෙනහළු යාසිත දැරීමේ හැකියාව ගැන තමයි මේ කියන්නේ. එතකොට මේක සොයයි දැරීමේ හැකියාව කියලත් අපිට හඳුන්වන්න පුළුවන් නේද? මොකද ශරීරයට මේ ලබා ගන්න ඔක්සිජන් තියෙනවානේ. මේ ඔක්සිජන් පෝෂක ද්‍රව්‍ය උපයෝගී කරගෙන සිදු කරන මේ ස්වායිසසනය මගින් තමයි මේ පේශිවලට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්නෙ. ඒ නිසා තමයි මේ ස්වායි දැරීමේ හැකියාව කියලා අපි කියන්නේ නේද? එතකොට අපිට පුළුවන් මේ හෘදයාසිත දැරීමේ හැකියාව වර්ධනය කරගන්න යෝග්‍යතාවය සංවර්ධනය කරගන්න ක්‍රියාකාරකම් වෙහෙසකින් තොරව කරන්න නේද? මේ හැකියාව වර්ධනය කරගන්න පුළුවන් එතකොට නේද? අපි දැන් බලමු මේ හෘදයාසිත දැරීමේ හැකියාව වර්ධනය කරන්නේ කොහොමද කියලා. කඩිසරව ඇවිදින්න පුළුවන් නේද අපිට? ඊළඟට බයිසිකල් පදින්න පුළුවන්. ඔන්න කඩිසරව ඇවිදිනවා කිව්වම දුවේ පුතේ ඕගොල්ලෝ දන්නවා උදේට ඕගොල්ලෝ ඉස්කෝලේ එහෙම යනකොට දකින්න ඇති නේද ඔය ග්‍රවුන්ඩ් එකක් ගාවකින් යනකොට එහෙම නැත්තම් බස් එකේ යනකොට අපි දකිනවා පාරේ ඇවිදගෙන යනවා උදේ පාන්දර මිනිසු නේද? වයස 50 පහ වෙලා වගේ නේද? විස්රාම සුවයෙන් ඉන්න අය. මේගොල්ලෝ මේ ඇවිදින්නේ ඒගොල්ලන්ගේ මේ දැරීමේ හැකියාව වර්ධනය කරගන්න, ඒගොල්ලන්ට තියෙන ලෙඩ රෝග අඩු කරගන්න නේද? ඒ වගේම බයිසිකල් පදින්න පුළුවන්, අපිට හැල්මෙත් වන්න පුළුවන්, පීනන්න නේද? මේ ස්වයි ව්‍යායාම වල අපි දන්නවා නර්තනය කරනවා නේද? මේ මියුසික් එකක් දාලා මියුසික් එක අනුව අපි නර්තනය කරනවා. එතකොට අපිට කම්මැලිකමකුත් නැහැ. අපි දැරීමේ හැකියාවත් මේකෙදි වර්ධනය වෙනවා. ඒ වගේම අපි එදිනෙදා ජීවිතයේදී අපි මේ යන්ත්‍ර සූත්‍ර භාවිතය අඩු කිරීම මගින්ද මේ යෝග්‍යතාවය ඕගලන්ට වර්ධනය කරගන්න හොඳට පුළුවන් නේද? අපිට මේ ව්‍යායාම් වගින් විතරක් නෙමෙයි අපි එදිනෙදා ජීවිතයේ කරන ක්‍රියාකාරකම් වගිනුත් මේක වර්ධනය කරගන්න පුළුවන් නේද? දැන් අපි බලමු දුවේ පුතේ මේ හෘදයාසිත දැරීමේ හැකියාව වර්ධනයෙන් ඕගලන්ට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඔක්සිජන් බෙදා හැරීම, ඔක්සිජන් භාවිතා කිරීමේ හැකියාව වැඩි නිසා අපිට පුළුවන් හොඳ දරා ගැනීමේ හැකියාවක් ශරීරය තුළ වර්ධනය කරගන්න නේද? ඒ වගේම ශරීරය තුළ නිපද වෙන පරිවෘත්ති ක්‍රියාවලින් නිපද වෙන අපද්‍රව්‍ය තියෙනවනේ. මේවත් ඉක්මනින් පිට වෙනවා නේද? ඒ වගේම අඩු මේ කාර්ය ප්‍රමාණයක් වැඩි කාර්ය ප්‍රමාණයක් අඩු වෙහෙසකින් මහන්සියක් අඩුව මහන්සියකින් අඩුව කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම පාසල් යන දරුවෝ විදිහට ඕගොල්ලන්ට ක්‍රීඩා ක්‍රියාකාරකම් වලදී දක්ෂතාවය දක්වන්නත් අවස්ථාව ලැබෙනව නේද? ඒ නිසා මේ දක්ෂතා ප්‍රදර්ශනය කළා තරඟ වලින් ජයග්‍රහණය කළා අපිට මානසික සතුටකුත් ලැබෙනවනේ නේද? ඊළඟට ශාරීරික බරපාලනය වෙන ඔන්න අපි දකිනවා සමහර අය ඉන්නවා ගොඩක් මහතයි නේද? මේගොල්ලන්ට දරා ගැනීම හැකියාව අඩුයි නේද? මේ දේ ප්‍රමාණය වැඩි. මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද? ඒ නිසා ශාරීරික බරපාලනය කරගෙන මේ දේ දහණය වීම මගින් ශරීරයට හොඳ හැඩයක් ලැබිලා හෘදය සිද්ධරීමේ හැකියාව හොඳින් දියුණු වෙනවා මේ ක්‍රියාකාරකම් අපි කරාම නේද? ඉතින් දුවේ පුතේ අපි දැන් කතා කරේ මේ පළවෙනි සාධකය ගැන නේද? අපි දැන් ඊළඟට කතා කරන සාධකය තමයි පේශිමේ දැරීමේ හැකියාව. පේශිමේ දැරීමේ හැකියාව කිව්වම අපිට තියෙනවනේ ශරීරය තුළ පේශි. ඉතින් මේ පේශි හරි මේ පේශි කාණ්ඩ තියෙනවනේ. මේ පේශි කාණ්ඩ ඉක්මනින් වෙහෙසටපත් නොවි වෙහෙස දරා ගනිමින් ශාරීරියේ චලන වැඩි වේලාවක් පවත්වා ගන්න තියෙන හැකියාවට අපි කියනවා පේශිමේ දැරීමේ හැකියාව කියලා. ඒ කියන්නේ ඉක්මනින් වෙහෙසටපත් වෙන්නේ නැහැ අපේ පේශි. වෙහෙස හොඳින් දරාගෙන ශාරීරියේ චලන අපි කරනවන ක්‍රියාකාරකම් මේවා වැඩි වේලාවක් පවත්වා ගන්න අපිට තියෙන හැකියාව තමයි අපි කියන්නේ පේශිමේ දැරීමේ හැකියාව කියලා. එතකොට දුවේ පුතේ මේ යෝග්‍යතාවයේ සංවර්ධනය කර ගැනීම අපිට ඍජුවම බලපානවනේ අපේ සෞඛ්‍ය තත්ත්වයට නේද? ඒ නිසා අපි මේවා සංවර්ධනය කරගන්න ඕනේ නේද මේ පේශිමේ දැරීමේ හැකියාව. ඊළඟට අපි බලමු මේ පේශිමේ දැරීමේ හැකියාවෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද කියලා. අපිට පුළුවන් දුවේ පුතේ කඳු නගින්න නේද? ඊළඟට වැල්ලේ දුවන්න, පඩිපෙල් නගින්න. ඔන්න වැල්ලේ දුවනවා කිව්වම ඔයගලන්ට මතකෙට එන්න පුළුවන් අපි යනවනේ මුහුදු වෙරළේ එහෙම වැල්ල. මේ වැල්ලේ අඩිය තිබ්බම මොකද වෙන්නේ? අපේ පාදය ටිකක් ඇතුළට එරෙනවා නේද? එතකොට අපි ආයාසයක් ගන්නවා නැවත පාදයේ ඉහළට ගන්න නේද? ඔන්න අපේ පේශියට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා නේ? එතකොට අපේ පේශි දියුණු වෙනවා නේද? දැරීමේ හැකියාව දියුණු වෙනවා. ඊළඟට අපිට පුළුවන් පඩිපෙල් නගින්න නේද? අපේ පාසල්වල පඩිපෙල් තියෙනවා නම් අපිට පුළුවන් උදෑසන පන්තියට ගිහිල්ලා බෑග් එක තියලා අපිට පඩිපෙලේ උඩට නැගගෙන එන්න. ඔන්න අපිට ව්‍යායාමයක් ලැබෙනවා නිකම්ම නේද? ඊළඟට යන්ත්‍ර මගින් කරන ක්‍රියාකාරකම් තියෙන්නේ. අපි දන්නවා ජිම් එකකට ගිහිල්ලා අපි ව්‍යායාම කරනවා නේද? මෙන්න මේ ව්‍යායාම වල පේශි වලට කරන ව්‍යායාම අපිට කරන්න පුළුවන්. ඊළඟට දිගු වේලාවක් අපි පාපන්දු බැඩ්මින්ටන් වල ක්‍රීඩා වල යෙදෙනවා නේද? මේ ක්‍රීඩාවෙදිත් පන්දුවත් එක්ක පාපන්දු වල යනකොට පාපන්දුවේදී නේද අපි දන්නවනේ පන්දු එහාට මෙහාට ගෙන යන්න අපේ පාදේ මාංශපේශී ඉතාමත් වැදගත් වෙනවනේ නේද? ඉතින් දුවේ පුතේ ඒ වගේම අපි මේ ක්‍රියාකාරකම් වලට අමතරව අපිට පුළුවන් එදිනෙදා ජීවිතේදී අපි කරන ක්‍රියාකාරකම් වලනොත් මේ පේශි මේහ දැරීමේ හැකියාව දිනු කරගන්න නේද? අපේ වත්තක් තියෙනවා නම් අපිට පුළුවන් වත් උදුළු ගන්න නේද? අපිට පුළුවන් වැඩි වේලාවක් මේ වත් උදුළු ගාලා ආතේ මාංශපේශි දැන් උදලෙන් උදුළු ගන්නකොට අත ක්‍රියාත්මක වෙනවනේ නේද? එතකොට ඒ වගේ අපිට පුළුවන් ඒ වගේම අමතර බරක් තියෙනවනේ මොන හරි බරක් දාලා අපි ගෙනියනවනේ විල්බරවක මේ බරක් යොදාගෙන අපි කරන වැඩ තියෙනවනේ. මේ වැඩ වලින් අපිට පුළුවන් මාංශපේශි වලට ව්‍යායාමයක් ලබා ගන්න. ඒ වගේම අර ලිඳකින් වතුර අදිනකොට නේද? මේකිනුත් අපිට පුළුවන් මේ ව්‍යායාම ටික ලබා ගන්න. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු මේ පේශිමේ දැරීමේ හැකියාව වර්ධනයේ අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අපිට අනිවාර්යෙන්ම ලැබෙනවා මොකද්ද? මහන්සියක් නැතුව වැඩි කාලයක් යම්කිසි කාර්යයක යෙදීමේ හැකියාවක් අපිට ලැබෙනවා නේද? ඒ වගේම අඩු වෙහෙසකින් වැඩි කාර්ය ප්‍රමාණයක් කරන්නත් පුළුවන්. ඒ වගේම අපි ක්‍රීඩා කරන නිසා ක්‍රීඩා ක්‍රියාකාරකම් වල දක්ෂතා වර්ධනය වෙනවා නේද? ක්‍රීඩා ක්‍රියාකාරකම් වල දක්ෂතා වර්ධනය වුණාම අපිට සතුටුකුත් ඇති වෙනවා නේද? පේශිමේ දැරීමේ හැකියාව යොදාගෙන අපිට පුළුවන් ක්‍රීඩා ක්‍රියාකාරකම් කරන්න නේද? පාදවල ශක්තිය යොදාගෙන අපිට ක්‍රීඩා ක්‍රියාකාරකම් කරන්න පුළුවන් නේද? මේ ක්‍රියාකාරකම් වර්ධනය තුලින් අපේ පේශිමේ දැරීමේ හැකියාව වර්ධනය කරගන්නත් පුළුවන් නේද? ඉතින් දුවේ පුතේ අපි ඊළඟ සාධකයට යමු නේද? ඊළඟට තියෙන්නේ අපිට පේශිමේ ශක්තිය. පේශිමේ ශක්තිය කියන්නේ යම් කාර්යයක් ඉටු කිරීමට ශරීරයේ මාංශපේශී වලින් නිපදවිය හැකි බලයට අපි කියනවා පේශිමේ ශක්තිය කියලා. අපි එහෙම නැත්තම් මේක මේ විදිහටත් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මාංශපේශී හෝ පේශි කාණ්ඩයක් යම් ප්‍රතිරෝධයකට එරෙහිව ජනනය කරන බලයේ ප්‍රමාණයත් අපි පේශිමේ ශක්තිය කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ප්‍රතිරෝධයක් එනකොට ඒකට අපි ජනනය කරන බලයක්. මේ බලය පේශීය ශක්තිය විදිහට අපිට ගන්න පුළුවන් නේද? අපිට පුළුවන් මේකෙදි ක්‍රියාකාරකම් කරද්දී පැනීමේ ක්‍රියාකාරකම් කියමු අපි. අපි පැනීමේ ක්‍රියාකාරකම් වලදී අපිට හිටි දුර පයින්න පුළුවන් නේද? හිටි දුර පයින්න පුළුවන් නේ? එතකොට මේකෙදි යම් කිසි බලයක් අපිට අවශ්‍ය වෙනවා පේශිවල ශක්තියට නේද? ඒ වගේම පුෂ් අප්ස් නේද? ඊළඟට හාෆ් කෝට් ඩිප්ස් නේද? ඊළඟට අපිට පුළුවන් උපදේශකයෙක් යටතේ බරයි සිලිමේ ක්‍රියාකාරකම් යෙදෙන්නත් නේද? අනිවාර්යයෙන්ම අපි උපදේශකයෙකු යටතේ තමයි මේ බරයි සිලිමේ ක්‍රියාකාරකම් සිදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අපේ පේශි වලට හානි වෙන්න පුළුවන් නේද? පේශි ඇදෙන්න පුළුවන්, පේශි ඉරෙන්න පුළුවන් නේද? ඒ නිසා බරේ ඉසිලිමේ යන්ත්‍ර මගින් කරන මේ ව්‍යායාම වගේම අපිට උපදේශකයෙකු යටතේ කරන ව්‍යායාමත් කරන්න පුළුවන් වෙන්නේ උපදේශකයෙකු යටතේම තමයි නේද? උපදෙස් නැත්තම් අපිට ක්‍රියාකාරකම් කරන්න බෑ. අපි ක්‍රියාකාර කරන ක්‍රියාකාරකම් වල වැරදීමක් සිදු වුණොත් එහෙම ඒ වගේ ප්‍රතිපාක ලැබෙන්නේ පසුකාලීනව. ඒ වෙලේ අපිට ඒක දක්නට ලැබෙන්නේ නැති වුණාට අපිට ඒක පසුකාලීනව දක්නට ලැබෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් බර උපකරණ විසි කරන්න නේද? පේශිමේ ශක්තිය දිනු කරන්න අපිට පුළුවන් බර උපකරණ විසි කරන්න. ඒ වගේම ලිඳකින් වතුර අදින්න අර මං කලින් කිව්වා වගේ නේද? විල් බැරෝකින් බඩු ගෙන යන්න, උපකරණ තල්ලු කරන්න, මේ වගේන් අපිට පුළුවන් අපේ ශරීරයේ තියෙන මේ පේශියේ තියෙන ශක්තිය දිනු කරන්න. ඉතින් දුවේ පුතේ, අපි දැන් බලමු මේ පේශිමේ ශක්තිය වර්ධනෙන්න අපට ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. මාංශ පේශි රුධිර නාල හොඳින් වර්ධනය වෙනවා නේද? ඔන්න පේශිමේ ශක්තිය තියෙනකොට හොඳට රුධිර නාල වර්ධනය වෙනවා නේද? ඒ වගේම රුධිර සැපීම හොඳින් සිදු වෙනවා. ඒ නිසා පේශිවල ක්‍රියාකාරීත්වයත් වර්ධනය වෙනවා නේද? ඊළඟ වගේම මාංශ පේශි වලින් වැඩි බලයක් නිපදවීමට හැකි වෙනවා. ඒ වගේම ශරීරයට හොඳ හැඩයක් ලැබෙනවා. ක්‍රීඩා දක්ෂතා වර්ධනය වෙනවා නේද? ඒ වගේම මාංශ පේශි වල හා සන්ධිවල මනා ක්‍රියාකාරීත්වයක් ඇති වෙනවා නේ. ඒ වගේම අපිට පුළුවන් අනතුරු වලින් වැළකීලා ඉන්නත් නේද? අපේ පේශිමේ ශක්තියක් තියෙනවා නම් අපිට සිදුවෙන අනතුරු තියෙනවා නේද? අපි ഇതുමුඩි ඉස්සලා වැටෙන්න යන මේ අනතුරු වලින් අපේ ශක්තියෙන් අපිට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් නේද? පේශියේ ශක්තියෙන් නේද? බේරෙන්න පුළුවන් අපිට නේද? ඉතින් මේ වගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කරගන්නත් අපිට පුළුවන්. අපිට දුර පැනීම ක්‍රීඩා දක්ෂතා, ඊළඟට අපිට පුළුවන් ගොඩක් වෙලාවට අපි ගන්නවා නේද යගුලිය කවපෙත්ත වගේ ඉෂාවලනේ පේශිමේ ශක්තිය වැය කරලා අපිට පුළුවන් මේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කරගන්න. ඒ තුලින් අපට සතුටක් ලබා ගන්න අවස්ථාව තියෙනවනේ දරුවනේ. ඉතින් අපි දැන් බලමු ඊළඟ සාධකය මොකක්ද කියලා. ඒක තමයි නම්‍යතාවය නේද? නම්‍යතාවය කියන්නේ සන්ධියක් කරහා වැඩි පරාසයකින් චලනය වීමට හරි ඇදීමට හරි හැකියාව අපි කියනවා නම්‍යතාවය කියලා. එහෙම නැත්නම් අපි කියනවා ඒකට සන්ධිවල චලනය සඳහා පේශිවල දිග හා කණ්ඩරා බන්ධනී හා සන්ධිවල ස්වභාවයේද වැදගත් වෙන අවස්ථාවක් විදිහට අපි මේක හඳුන්වනවා නේද? එතකොට දුවේ පුතේ මේ නම්‍යතාවයේට සන්ධියක් කරා වැඩි පරාසයකින් චලනය වෙන්න හැකියාව තියෙනවා නම් අපි කියනවා මෙයාට හොඳ මේ නම්‍යතාවයක් තියෙනවා කියලා. එතකොට මෙයාගේ නම්‍යතාවේ වැඩි වුණාම සන්ධි ක්‍රියාකාරීත්වයට සිදුවන බාධාව අඩුයිනේ නේද? නම්‍යතාවේ අඩු වුණාම සන්ධියේ ක්‍රියාකාරීත්වයට බාධා වෙනවා. එතකොට සන්ධි ආබාධ ඇති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නම්‍යතාවේ අපේ ශරීරය තුළ වර්ධනය කරගත්තොත් අපිට පුළුවන් හොඳ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල යෙදෙන්න නේද? ජිම්නාස්ටික්, ඊළඟට විවිධ ඇදෙන සුළු ව්‍යායාම, ඊළඟට යෝගී ව්‍යායාම, මේ වගේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වලත් යෙදෙන්න පුළුවන් නේද? අපි හිතමු ජිම්නාස්ටික් ක්‍රීඩාව කියලා. ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී අපි දන්නවා නම්‍යතාවේ සම්බරතාවේ දෙකම වැදගත් වෙනවා කියලා නේද? ඒ වගේම අපි උදෑසන කරන ව්‍යායාම ගමු උදාහරණයක් විදිහට. ඕකෝල උදේට ඉස්කෝලේ ඇවිල්ලා උදේට ක්‍රීඩා තරඟ වලට පුහුණු වෙනවනේ. එතකොට අපි හිසේ සිට දෙපතුල දක්වාම කරනවා ඇදෙන සුළු ව්‍යායාම නේද? ඔන්න ඇදෙන සුළු ව්‍යායාම අපි හිසේ සිට දෙපතුල දක්වාම කරනවානේ. එතකොට මේ ව්‍යායාම වල ඇදෙන පරාසය අපිට වැඩි කරගන්න පුළුවන් දවසින් දවස. දැන් අද කරනවට වඩා ස්ට්‍රෙචින් එක්සර්සයිස් වල හෙට අපිට ඒ ස්ට්‍රෙචින් එකකින් වැඩි කරගන්න පුළුවන්. ඔය විදිහට ඇදෙන සුළු ව්‍යායාම වල පරාසය අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ජිම්නාස්ටික් ක්‍රියාකාරකම් කරනකොටත් දිනෙන් දින අපි මේ නම්‍යශීලීත්වය වැඩි කරගන්න ඕනේ නේද? එතකොට යෝගී ව්‍යායාම වලත් එහෙම නේද? යෝගී ව්‍යායාම වලත් පොඩක් දුරට බලපානවනේ මේ නම්‍යතාවය. ඒ වගේම පිහිනීමේදී ශාරීරික නම්‍යතාවය නේද? ඒ වගේම නර්තනය, බැලේ ක්‍රියාකාරකම් මේ හැම දෙයකටම එතකොට නම්‍යතාවය වැදගත් වෙනවා නේද? ඉතින් මේ දේවල් කරාම දුවේ පුතේ අපිට පුළුවන් නම්‍යතාවය වර්ධනය කරගන්න නේද? ඉතින් දැන් අපි බලමු මේ නම්‍යතාවයේ වර්ධනයෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අනිවාර්යයෙන්ම අපේ සන්ධි ආශ්‍රිතාබාධ අඩු වෙනවා නේද? ඇයි අපේ සන්ධි වැඩි පරාසයක් තුල චලනය කරන්න පුළුවන් නිසා සන්ධි ආශ්‍රිතාබාධ අඩු වෙනවා. ඒ වගේම දුවේ පුතේ සන්ධි උපරිම ක්‍රියාකාරීත්වයෙන් පවත්වා ගන්නත් පුළුවන් නේද? ඇදෙන සුළු භාවය වැඩි. ඒ වගේම ඒ නිසා අපිට නිවැරදි ඉරියව්වකුත් ඇති කරගන්න පුළුවන් නේද? අපේ වැරදි ඉරියව් නැති කරගන්න හොඳම ක්‍රමයක් තමයි නම්‍යතාවය නේද? හොඳ නම්‍යතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් මේ ඉරියව්වල නිවැරදිතාවයක් ඇති කරගන්න නේද? ඊළඟට සමබරතාවය. නම්‍යතාවය සමගම එන එකක් තමයි සමබරතාවය. සමබරතාවය ක්‍රීඩාවේ වැඩි දක්ෂතා ප්‍රදර්ශනයට අවස්ථාවක් වෙනවා නේද? එතකොට සම්්‍යතාවය, සමබරතාවය, නිවැරදි ඉරියව්, සන්ධ්‍යාසිතාබාධ මේ ආදී වශයෙන් ක්‍රීඩාවේ වැඩි දක්ෂතා ප්‍රදර්ශනය කරන්න අපිට අවස්ථාව ලැබෙනවා නම්්‍යතාවේ වර්ධනයෙන්. ඔන්න ඔය ටික තමයි එතකොට නම්්‍යතාවේ වර්ධනයෙන් තියෙන ප්‍රයෝජන නේද දරුවනේ. ඊළඟට දුවේ පුතේ ඊළඟ සාධකයට අපි යමු. ඊළඟ සාධකය තමයි අනික් සාධකත් එක්කම එන ශාරීරික සංයුතිය. ශාරීරික සංයුතිය කිව්වම අපිට මේක ඉතාම වැදගත් වෙනවා මේ කාලය තුල නේද. ශරීරයේ තැනී ඇති විවිධ කොටස් වල එකතුව තමයි ශාරීරික සංයුතිය කියන්නේ. මේ ද්‍රව්‍ය කොටස් අපි හඳුන්වනවා ජලය, ප්‍රෝටීන්, ඛනිජ ලවණ, මේදය කියලා නේද. එතකොට මේ ශරීරයේ තැනී ඇති මේ කොටස් වලින් තමයි ශාරීරික සංයුතිය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ ශාරීරික සංයුතිය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක තමයි මේදමය කොටස. දෙවෙනි එක තමයි මේදමය නොවන කොටස. ඉතින් දුවේ පුතේ ඔන්න අපි දැන් ශාරීරික සංවිතියේ කොටස් දෙක ගැන දන්නවනේ. අපි ඊළඟට බලමු මේ මේදමය කොටස සහ මේදමය නොවන කොටස අතර තියෙන වෙනස මොකක්ද කියලා. මේදමය කොටස කිව්වම ශරීරයේ තැම්පත් වෙලා තියෙන මේද පටක තමයි මේකට අයිති වෙන්නේ. හැබැයි මේදමය නොවන කොටස කිව්වම ශරීරයේ තියෙන පේශි, අස්ථි, සම, ජලය ආදී. එතකොට මේදමය කොටසේ දේවල් ශරීරය තුළ තැම්පත් වෙනවනේ. හැබැයි මේ පේශි, අස්ථි, සම, ජලය ආදී දේවල් මේදමය නොවන කොටසට අයිති වෙන්නේ. ඕක තමයි තියෙන වෙනස නේද. අපි දැන් බලමු ශරීරයේ මේදමය නොවන කොටස කොහොමද අපේ ශරීරය තුළ තියෙන්න ඕනේ කියලා. එතකොට නිරෝගී පුද්ගලයෙක් නම් දුවේ පුතේ ශරීරයේ බරෙන් දල වශයෙන් 100% ගණක් දක්වලා තියෙනවා අපිට කොච්චරක් තියෙන්න ඕනද ප්‍රතිශතයක් විදියට මේද ප්‍රමාණය. එතකොට සාමාන්‍ය පුද්ගලයෙක්ගේ නම් සාමාන්‍ය පිරිමි පුද්ගලයෙක්ගේ නම් 20% 25% කියලා කියනවා. හැබැයි දුවේ පුතේ කාන්තාවකගේ මේ මේද ප්‍රමාණය ශරීරයේ බරෙන් දල වශයෙන් 30% 35% කියලා වෙනවා. මොකද කාන්තාව ටිකක් මහත වෙනවා, මේද තැන්පත් වෙන ප්‍රමාණයක් වැඩි වෙනවා නේද. එතකොට ඒ නිසා මේ නිරෝගී පුද්ගලයෙකු තුළ මේදයේ තිබිය යුතු ප්‍රමාණය ශරීරයේ බරෙන් දල වශයෙන් පිරිමියෙක් කෙනෙක් 20% 25% නම් කාන්තාවක් 30% 35% කියලා තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට දුවේ පුතේ මේ මේදය ගැන කියනකොට වර්තමානයේ තියෙන බොහෝ රෝග නැත්තම් බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි ශරීරයේ තියෙන මේද ප්‍රදානය විශේෂයෙන් බලපානව නේද. අපි දන්නවා ශරීරයේ තැම්පත් වෙන මේද ප්‍රමාණය අනුව හැදෙන ලෙඩ රෝග තියෙනවා නේද. ඒ වගේම අපි ගන්නා ආහාර ප්‍රමාණය අනුවත් හැදෙන ලෙඩ රෝග තියෙනවා නේද. අපි ප්‍රමාණවත් ආහාර ප්‍රමාණයක් තමයි ලබා ගන්න ඕනේ නේද. අපි දැන් බලමු මේ ශරීරයේ තියෙන මේ මේද සංයුතිය නැත්තම් මේ සංයුතියේ පවත්වා ගන්න අපි මොනවද කරන්න ඕන ක්‍රියාකාරකම් කියලා. අපි අනිවාර්යෙන්ම ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ගන්න ඕනේ. ප්‍රමාණවත් සමබල ආහාර වේලක් කියවම අපි දන්නවා අපේ ආහාර වේල සමබල ආහාර වේලක් වෙන්න ඕනේ නේද. ඉතින් මේ සමබල ආහාර වේලක් ගන්නවා වගේම අපි ගන්න ආහාර ප්‍රමාණය යෙදෙන කාර්ය අනුව වෙනස් වෙනවා. අපි නිතරම ගෙදර ලොකු වැඩක යෙදෙන්නේ නැත්තම් මේ දවස්වල අපි නිකන් ගෙදර ඉන්නේ නේද. වැඩිපුරම මොකද කරන්නේ? පොතපතේ පාඩමේ යෙදෙන්න පුළුවන්, ඊළඟ රූපවාහිනිය අරමන්න පුළුවන්, මේ ආසනගත වැඩවලනේ අපි වැඩිපුරම යෙදෙන්නේ. ඉතින් ඒ නිසා අපි ගන්න ආහාර ප්‍රමාණය වැඩියෙන් ගත්තොත් එහෙම අපේ ශරීරයේ වැයවන මේ ශක්ති ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා අපිට වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය වෙන්නේ. ප්‍රමාණවත් පරිපේ අපි සම්බර ආහාර වේලක් ගන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඕගොල්ලෝ දන්නවා කම්කරුවෙක් වගේ කෙනෙක් ශරීරයේ කැලරි ප්‍රමාණය වැඩි නෙවැය කරනවා නේද, ශක්තිය වැඩි නෙවැය කරනවා, මේ වගේ කෙනෙක් ගන්න ඕන ආහාර ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අනුව අපි කියනවා යෙදෙන කාර්ය අනුව ප්‍රමාණවත් පරිදි ආහාර ගන්න ඕනි කියලා නේද. ඒ වගේම අපි ගන්න ආහාර තෙල්, සීනි, ලුණු අඩංගු ආහාර අවම කරන්න ඕනි නේද. අපි වැඩිපුරම තෙල් සහිත ආහාර ගත්තොත් කොලෙස්ටරෝල් එන්න පුළුවන්, සීනි ගත්තොත් දියවැඩියාව, මේ විදිහට හෘදය ආබාධ, මේ වගේ බෝනවන රෝග ටිකක් තියෙනවා නේද. කොලෙස්ටරෝල් හැදෙන්න පුළුවන්, දියවැඩියාව නේද, හෘදය ආබාධ, අධිරුධිර පීඩනය, මෙන්න මේ වගේ රෝග හැදෙන්න පුළුවන් අපිට මේ ආහාර වර්ග තෝරා ගැනීම හරියට නොකොලොත් නේද. ඊළඟට අපිට පුළුවන් හැමදේම අපි කෑම ගත්තා නේද, වෙලාවට ආහාර ගත්තා, මේ හැමදේම සිදු කරන ගමන් දවසට විනාඩි 30ක්වත් ව්‍යායාම් වල නිරත වෙන්න නම් අනිවාර්යෙන්ම අපිට සිදු කරන්න ඕන දෙයක් තමයි ඒක නේද. අනිවාර්යෙන්ම අපිට ව්‍යායාම කරන්න ඕන. හැබැයි මේ ව්‍යායාම් කිරීම ඕගොල්ලන්ට පුළුවන් පාසල් දරුවෝ විදිහට නිවසේදී හරි නැත්නම් අපි පාසල් යන දවස්වල හරි දවසට විනාඩි 30ක් වැය කරගන්න, කාලඡේදයක් වෙන් කරගන්න පුළුවන් නේද, විනාඩි 30ක් නේද. එතකොට අපිට පුළුවන් උදෑසන ඉස්කෝලේට එනකොට අපි හිතමු 6 මාට් ආව කියලා, අපිට ඉස්කෝලේ පටන් ගන්නේ 7 මාට්ටිනේ, අපිට පැය භාගයක් ව්‍යායාම වල නිරත වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ප්‍රබෝධමත් විදියට පන්තියට යන්න පුළුවන් නේද. ඒ වගේම නිවැරදි ශරීර සංගතියක් පවත්වා ගැනීමට අපිට ක්‍රියාශීලීව කටයුතු කරන්නත් පුළුවන්. ඔතෑණි වෙලා කම්මැලි වෙලා වැඩ කරන්න නැතුව කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් වෙනවා නේද? ඉක්මනින් වැඩ කරගන්නවා. ඒ වගේම එදිනෙදා කටයුතු අපි යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න නැතුව වැඩ කරන්න ඕනේ නේද? අපිට පුළුවන් රෙදි සෝදන්න අතේ රෙදි සෝදන්න පුළුවන් නේද? ඔව්. ඊළඟට අපිට පුළුවන් පිටි කොටන්න බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න නැතුව කොටන දේවල්ට අපිට පුළුවන් පිටි කොටන්න නේද? අපිට පුළුවන් වතුර අදින්න. අපිට මේක හැමදාම කරනව නෙමෙයි. අපි දින දෙකකට තුනකට සැරයක් හරි මේ වගේ වැඩ කී දෙන්න ඕනේ නේද? ඊළඟට අපිට පුළුවන් වැඩි වේලාවක් කරන ක්‍රියාකාරකම් තියෙනවද නේද? මේ වගේ දෙන්න නේද? ඒ වගේම අපිට පුළුවන් මත්ද්‍රව්‍ය භාවිතය අවම කරන්න නේද? අපි දන්නවා ලංකාවේ බොහෝ පිරිසක් මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න නැත්තම් මත්පැන් පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නවා නේද? තුම් වැටි මත්ද්‍රව්‍ය මේවා ගොඩක් වෙලාවට පැතිරලා යන දේවල් නේද? ඉතින් මේ වගේම වැලකිලා ඉන්න ඕන. මේවා අපිට ශාරීරික සංගතිය පවත්වා ගන්න බාධා වෙන සාධක. ඒ වගේම හැමදේම කරලා අපි නිසි වෙලාවට නිින්ද විවේකය අපි ලබා ගන්න ඕනේ නේද? ඒත් ඒ වගේම අපිට පුළුවන් එදිනෙදා කටයුතු කඩිසරව කරලා අපේ නිවැරදි ශාරීරික සංගතිය පවත්වා ගන්න. ඉතින් දුවේ පුතේ අපි දැන් බලමු මේ නිවැරදි ශාරීරික සංගතිය පවත්වා ගැනීමෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා. අපි නිරෝගී වෙනව නේද? ඔක්කොටමත් කලින් අපි ලෙඩ නැති වෙනව නේද? ඔන්න අපිට හොඳම ධනයක් ලැබෙනව නිරෝගී භාවය නේද? ඉතින් අපි මේ නිරෝගී භාවය රැකගන්න නම් අපි හොඳ ශාරීරික සංවිතියක් පවත්වා ගන්න ඕනේ නේද? ඒ වගේම අපේ ශරීර ස්කන්ධ දර්ශකය හොඳින් පවත්වා ගන්න ඕන. ඕගොල්ලෝ දන්නවනේ නේද? 6 7 8 9 පන්තිවල ඉගෙනගෙන තියෙනවනේ මේ ශරීර ස්කන්ධ දර්ශකය ගැන නේද? මේකෙන් මොකද කියලා තියෙන්නේ? ශරීර ස්කන්ධ දර්ශකයේ අඩු බැඩි බව නිසා අපිට ඇතිවන ලෙඩ රෝග ගැනත් අපි ඉගෙන ගත්තා නේද? ඒ වගේම අපිට පුළුවන් මේද ප්‍රතිශතය අඩු කරගන්න ශරීරයට හැඩයක් ලබා ගන්න නේද? ශරීරයේ මේද තැන්පතීම අඩු වුනාම ශරීරයට හැඩයක් ලැබෙනවා. ඒ වගේම බෝන ඕන රෝග මම අර කලින් කිව්වේ දියවැඩියාව නේද? දියවැඩියාව, කොලෙස්ටරෝල්, අතිරුධිර පීඩනය, හෘදයාබාධ මේ වගේන් වැළකීලා ඉන්න පුළුවන් නිවැරදි ශාරීරික සංගතිය පවත්වා ගැනීමෙන්. ඒ වගේම ශරීරයේ හොඳ කාර්යක්ෂමතාවයකින් පවත්වා ගන්න ඕනේ නේද? ඊළඟට තනහිස වල්ලු කරාශ්‍රිත ආබාධත් අඩු වෙනේ අපේ ශාරීරියේ බර අඩු නිසා මේ ආබාධ අඩු වෙනවා නේද දරුවනි? ඉතින් දුවේ පුතේ අපි දැන් මේ පාඩමේ කතා කරේ අපේ ශාරීරික යෝග්‍යතාවයේ පවත්වා ගන්න. එහෙම නැත්නම් සෞඛ්‍යාසිත යෝග්‍යතාවයේ පවත්වා ගන්නේ කොහොමද කියලානේ නේද? අපි දැන් නැවත පාඩම පොඩ්ඩක් මතක් කරගමු නේද? අපි මුලින්ම කතා කරා සෞඛ්‍යමත් ජීවිතයකට ශාරීරික යෝග්‍යතාවය, මානසික යෝග්‍යතාවය, සමාජීය යෝග්‍යතාවය වැදගත් වෙනවා කියලා නේද දරුවනි? ඒ වගේම අපි ඊට පස්සේ කතා කරා ශාරීරික යෝග්‍යතා සාධකත් කීපයක් තියෙනවා කියලා නේද? ඊට පස්සේ අපි කිව්වා ශාරීරික යෝග්‍යතාවය කොටස් දෙකකට බෙදෙනවා දක්ෂතාවය හා සෞඛ්‍යාසිත කියලා නේද? එතකොට අපි මේ කොටස් දෙකකට බෙදපු මේ ශාරීරික යෝග්‍යතාවේ අපි 10 ශ්‍රේණියේ ඔයාලා ඉගෙන ගත්තේ සෞඛ්‍යාසිත යෝග්‍යතා සාධක. මේ සාධක පහක් තියෙනවා කියලා කිව්වා නේද? එතකොට හෘදයාසිත දැරීම, පේශිමේ දැරීම, පේශිමේ ශක්තිය, නම්‍යතාවය, ශාරීරික සංගතිය ආදී වශයෙන් සාධක ඉගෙනගෙන අපි මේ සාධක දියුණු කරගන්න කරන්න ඕන ක්‍රියාකාරකම් ගැනත් කිව්වා. එතකොට මේ සාධක දියුණු කරගන්න කරන්න ඕන ක්‍රියාකාරකම් තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් අපි කතා කළා නේද දරුවනි? එතකොට අපි දැන් අද පාඩමෙන් මේ සාධක දියුණු කරගෙන ඒවා වැඩි දියුණු කර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන තමයි මේ කතා කළේ නේද දරුවනි? ඉතින් දරුවනේ, ඕගොල්ලෝ දැන් මේ දේවල් ඉගෙනගෙන ඕගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න පමණක් නෙමෙයි මේක ප්‍රයෝජනෙට ගන්න ඕනේ නේද? ඕගොල්ලෝ මේ ඉගෙනගත් දේවල් ඕගොල්ලන්ගේ පවුලේ, සමාජයේ මේ හැමෝත් එක්කමත් බෙදා හදා ගන්න පුළුවන් නේද? අපි උදාහරණයක් විදියට ගමු මේ ශාරීරික සංවිතිය කොටස. මේ කොටස ගැන ඕගොල්ලෝ ඉගෙන ගත නිසා ඕගොල්ලන්ට ගෙදර ගිහිල්ලා අම්මා තාත්තට කියන්න පුළුවන් අම්මේ උයනකොට තෙල් ටිකක් අඩුවෙන් දාන්න නේද? එතකොට අපිට අර කොලෙස්ටරෝල් නැත්තම් අර බෝන වන් රෝග වලට ලක්වීමේ ප්‍රවණතාවය අඩුයි කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? අම්මේ සීනි වැඩියෙන් කන්න එපා. මට සීනි වැඩියෙන් දාන්න එපා තේ වලට නේද? පිටිසහිත ආහාර වැඩියෙන් ගන්න නැතුව ඉමු අපි. මේ වගේ පවුලේ සමාජිකයනුත් අපිට දැනුවත් කරන්න පුළුවන් මේ රෝග ගැන නේද? එතකොට ඕගොල්ලෝ ඉගෙනගත් දේම ප්‍රායෝගිකව ප්‍රයෝජනෙට ගත්තම වෙනව නේද? අපි විභාගෙට ලියලා සමත් වෙනවා වගේම අපේ ජීවිතයටත් මේ දේවල් එකතු කරගෙන අපි හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හුරු වෙනව නේද දුවේ පුතේ? ඒ වගේම දුවේ පුතේ, දැන් අපි බලමු මේ ඉගෙනගත් දේ ඕගොල්ලන්ගේ පේපර් එකට එන්නේ කොහොමද කියලා ටිකක් හිතලා බලන්න එපා නේද? මම ඕගොල්ලන්ට විස්තරයක් කියන්නම්. මේ විස්තරයේ තියෙන දේවල් වලට අනුව තමයි ඔයගොල්ලන්ට උත්තර හොයන්න තියෙන්නේ නේද? පළවෙනි එක තමයි ඔබේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා පහත සඳහන් පරීක්ෂණවල ඔබව නිරත කරවීමෙන් මැනීමට බලාපොරොත්තු වූ ශාරීරික යෝග්‍යතා සාධක නම් කරන්න කියලා ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට පරීක්ෂණ තුන කියනවා. කෙටි දුරක් වේගයෙන් දිවීම, කිසියම් බරක් එසවීම, මීටර් 1000ක් දුර දිවීම. ඔන්න පරීක්ෂණ තුනක් ගැන කිව්වා. එතකොට අපිට පුළුවන් මේ පරීක්ෂණ තුන මොකද කරේ? ඔන්න අපිට මතක් වෙන්න පුළුවන් අපි ඉගෙන ගත්ත පාඩම. කෙටි දුරක් වේගයෙන් දිවීම කිව්වම අපි ශාරීරික යෝග්‍යතා සාධකවල අපි ඉගෙන ගත්ත වේගය ගැන. ඔන්න වේගය මන්න පරීක්ෂණයක් තමයි අපිට කරලා තියෙන්නේ නේද? ඊළඟ කිසියම් බරක් එසෙව්වා නේ? අපි පේශිමේ ශක්තිය තමයි අපේ මේ බලලා තියෙන්නේ බර එසවීමත් එක්ක නේද? ඊළඟට මීටර් 1000ක් දුර දිව්වා. ඔන්න මං කිව්වා නේද වැඩි වේලාවක් කාර්යකයේ දෙන්න හොඳ හෘදය සිද්ධරීමේ හැකියාවක් තියෙන්න ඕනි කියලා. අන්න ඒ දැරීමේ හැකියාව ගැන තමයි මෙන්න මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔන්න ඔය විදිහට ওই ප්‍රශ්නෙට අපිට උත්තර ලියන්න පුළුවන් මේ පරීක්ෂණ තුල නේද? ඊළඟට අපිට දෙන්න පුළුවන් තුවේ පුතේ ඡේදයක්. සිරිහා සමරේ එකම කාර්යාලයේ සේවය කරති. වැඩිපුර පාන් කෑමට ප්‍රිය කරන සිරි ඉස්සන් කකුලුවන් හා තෙල් අධික ආහාර ගැනීමට පුරුදු වී ඇත. ව්‍යායාමයේ නිරත නොවන ඔහු කාර්යාලයේ කාර්යබහුලත්වය නිසා ඇතිවන දැඩි අසහනයෙන් මිදීමට මත්පැන් පානය හා දුම් පානයට හුරු වී සිටි. ඒ වගේම දිනක් ඔහු වැටි තුවාල වී ලේ ගලන විට සමරේ ප්‍රථමාධාර දුන්න ආකාරය කාගේත් පැස්සුමට ලක්විය. ඔන්න දුවේ පුතේ ඔන්න ඔය ඡේදය ඔය එක්ක පුද්ගලයෙක් ගැන තමයි ඒ කිව්වේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටස. වෛද්‍ය පරීක්ෂණයෙන් අනාවරණය වුණාලු ඔහු හෘද රෝගයෙන් පෙළෙන බව. ඔන්න මෙයා අර කාපු කෑමත් එක්ක තමයි මෙහෙම වෙන්න ඇති නේද? ඊළඟට අපි බලමු අනිත් පුද්ගලයා ගැන මොනවද කියලා තියෙන්නේ කියලා. ශාරීරික සෞඛ්‍ය රැක ගැනීම සඳහා කටයුතු කරන ජනප්‍රිය නිලධාරියෙකු වන සමරේ දිනපතාම උදේ ව්‍යායාමයේ නිරත වෙනවලු. සෑම විටම සම්බල ආහාර වේලක් ගන්නවලු. කාර්යාලයේ පාපන්තු වොලිබෝල් කණ්ඩායම්වල නායකත්වයක් දරන ක්‍රීඩකත්ව ගුණාංගවලින් හැබි දක්ෂ ක්‍රීඩකයෙකුලු. ඔන්න පුද්ගලයෙක් දෙන්නේ එතන තමයි මේ කියුවේ නේද? එතකොට අපිට ඒකේ මෙන්න මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් ඡේදය ආශ්‍රිතව. ශාරීරික සංගීතය පවත්වා ගැනීමට සාමාන්‍යයෙන් දිනකට සමර ව්‍යායාමවල නිරත වේ යුතු කාලය කොපමණද කියලා. එතකොට ඔයගොල්ලන්ට මතක් වෙන්න පුළුවන් අර ශාරීරික සංගීතය කොටසේ අපි කතා කළා දිනකට පුද්ගලයෙක් පැය භාගයක් නැත්නම් මිනිත්තු 30ක් කියලා කියන කාලයක් තුළ ව්‍යායාම කරනවා කියලා. ඔන්න අපිට උත්තරේ දෙන්න පුළුවන් මිනිත්තු 30ක් කාලයක් ව්‍යායාමයේ නිරත වෙනවා කියලා නේද? ඊළඟට තව ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. සිරීගේ හෘද ආබාධයට හේතු විය හැක්කේ කුමක්ද? මොකද්ද සිරි? සිරි මොකද කරේ? එයාගේ චර්යා රටාව තුළ ව්‍යායාම කරේ නැහැ නේද? තෙල් කෑම වර්ග ගත්තා නේද? ආහාර පාලනය කරේ නැහැ නේ? ඉතින් මෙයා මත්පැන් පානයත් කරානේ. ඉතින් මේ වගේ නිසා මේ සිරිගේ හෘද සිද්ධරීමේ හැකියාව එයාගේ මේ යෝග්‍යතා සාධක වර්ධනය කරගත්තේ නැහැ එයා නේද? ඉතින් මේවා තමයි හේතු වෙන්නේ මේ සිරිගේ හෘද ආබාධයට. ඉතින් ඔන්න ඔය අපි කතා කරේ ඔය ටිකක් පුතේ සාමාන්‍ය පේපර් එකට එන මොඩල් එකක් ගැන තමයි මේ කිව්වේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයගලන්ට පේපර් එකට එන්න පුළුවන් ඕ ලෙවල් පේපර් එකේදී. ඉතින් එතකොට ඔයගලන්ට මතකයේ තියෙනවා මේ වගේ ප්‍රශ්නවලට උත්තර ලියනකොට අපි මේ ගුණාංග ගැන හොඳ මතකයක් තියාගෙන ඉන්න ඕනි කියලා නේද? ඉතින් දුවේ පුතේ අපි දැන් කතා කරේ මේ පේපර් එකට ලියන විදිය ගැන නේද? ඉතින් දැන් අද මම ඔයගොල්ලන්ට පාඩමේ කියලා දුන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයට වැදගත් වෙන ඉතාම වැදගත් වෙන කොටසක් නේද? අපි කතා කරේ මේ යෝග්‍යතාවේ වර්ධනය කර ගැනීමෙන් අපේ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා නේද? සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය යෝග්‍යතාවය ගැන අපි කතා කරේ. එතකොට දුවේ පුතේ අපි මේ යෝග්‍යතා ගුණාංග සංවර්ධනය කරගෙන හොඳ සෞඛ්‍යමත් දරු පිරිසක් විදියට ඕගොල්ලෝ අනාගතයට මුහුණ දෙයි කියලා අපි බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ ඉගෙනගත්ත දෙයින් ප්‍රායෝගිකව සහ ඕගොල්ලන්ගේ විභාගවලින් ජය අරගෙන මේ දේවල් ඕගොල්ලන්ගේ ජීවිතයට එකතු කරගෙන හොඳ සෞඛ්‍යමත් දරු පිරිසක් බිහි වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් ඉගැන්වීම තුලින් නේද? ඉතින් දුවේ පුතේ අද මම ඕගොල්ලන්ගේ පාඩමේ අවසන් කරලා ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන මේ දේවල් ඕගොල්ලෝ ඉටුකරන්න උත්සාහ ගනී කියලා බලාපොරොත්තු වෙමි. තවත් දවසක මෙවැනිම පාඩමකින් අපි හමු වෙනවා. එතෙක් ඔබට ආයුබෝවන් දරුවනේ.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.